පෙරවන් සරණයි හැම දෙනාටම අදත් අපට පුළුවන් සෙනසුරාදා දිනවල පැවැත්වෙන සදහම් සාකච්ඡාව ආරම්භ කරන්න. කාට හරි අහන්න දෙයක් තියෙනවා නම් යොමු කරන්න.
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
සර්. දැන් ධර්ම කරු කියන්නේ ධර්ම දේශනාවකදී කියන දේ, දැන් මම සතිපට්ඨාන සූත්‍රය එහෙම පහුගිය දවස්වල එක දිගට ඇහුවා. එතකොට දැන් සර් මොනා හරි පින්නලා දෙද්දි ඒ කියන දේට අවධානය යොමු කරන් ඉද්දි තේරෙනවා. හැබැයි යෙදෙන ප්‍රායෝගිකත්වයේදී එතන නෑ කියලා තේරෙනවනේ. එතන නෑ කියලා තේරෙනවා කියන්නේ සුත්තයේ අඩුවක් තියෙනවා කියන එකනේ සර්. එතන නෑ, යෙදෙන යෙදීම තුල එතන නෑ කියන්නේ සර් අඩුවක් තියෙනවා කියන එක තේරෙනවා. එතකොට සුත්තමයෙන් තේරුණාට යෙදෙන යෙදීම තුල ප්‍රායෝගිකත්වයේ එතන නෑ කියන්නේ තමාගේ පැත්තේ අඩුවක් කියන එක තේරුම් ගත්තා. ඊට පස්සේ සර් මම දැන් අඩුවක් තියනවා කියලා තේරුම් ගත්තා නම් එතනින් එහාට චින්තනය මෙහෙවන්න මම උත්සාහයක් ගත්තා. සර් මම ඒ උත්සාහය තමයි කියන්නේ විසිරීම කියන කරුණේදී කලබලයක් වෙනවා. ඒ කියන්නේ ඒකට අකමැති කියන තැනකින් අල්ලගෙන දෙයක් කියලාවනේ කියන එක තේරෙනවා. ශාන්ත බවක සමාධියක වල සාන්ත බවක ඉන්න කැමැත්තක් සහ ඇලීමක් තියෙනවා. සාන්ත බව කියන එකක් දෙයක් වෙලා විසිරීම කියන එකක් දෙයක් වෙලානේ. ඊතකොට සර් එක්කරුණෙම්ම එක්කරුණ පාදක කරගෙන මම අර සර්ගේ උපදෙස් මට ගොඩක් උදව් වුණා. සර් දැන් විසිරීම කියන එක විසිරෙන බවට දැනුවත් වෙද්දිම විසිරෙන බවටම දැනුවත් වෙද්දි විජානාති දැනගන්නවා. හැබැයි විසිරීම පාදක කරගෙන විසිරුණ දේටවත් විසිරීමටවත් නෙමේ, විසිරීම පාදක කරගෙන හිත අනුව හිත කෙරෙහි තමයි බලන්න තියෙන්නේ. පාදක කරගන්න විසිරීම, එහෙමනම් හිත අනුව හිත කෙරෙහි බලන්න ඕන. එහෙම කියලා හිතද්දිම සර් විසිරීම විසිරෙන බවට දැනගද්දිම විජානාති මිසක් පජානාති නෙමේ. හැබැයි විසිරීම බවටම දැනුවත් වෙද්දි දැනගද්දි තජ්ජං තජ්ජං උප්පජ්ජති තජ්ජස්ස තජ්ජස්ස නිරෝධෝ වගේ පැත්තකින් විසිරීම කියන සංසිද්ධියටම ෆෝකස් නම් 360 විසිරීම කියන එකත් උපද්ද විසිරීම කියන සංසිද්ධියකින් තොරව වෙන් වෙලා විසිරීම කියන සංසිද්ධියවත් විසිරුණ දේවත් විසිරුණ හිතවත් මොහොතකටවත් පැනවීමක් කරන්න බෑ වගේ පැත්තකින් උපද්දව ගත්තා කියන පැත්තකින් උප්පජ්ජති කියද්දිම නිරුජ්ජන්ති වගේ පැත්තකින් දිය වෙලා යන පැත්තකින් පේන්න ගන්නවා. ඊතකොට හිතක් තියනවා, ඉස්සලා හිතේ තියන හිත විසිරෙනවා නෙමේ, ඒක අනිත් පැත්ත ගහනවා. තියන හිත විසිරෙනවා නෙමේ, උප්ප තජ්ජං තජ්ජං උප්පරි චද්දස චද්දස නිරෝධෝ පැත්තකින් තියන හිත විසිරෙනවා නෙමේ, උපන්න ගත්තා මොහොතකටවත් පැනවීමක් කළ නොහැකි දෙයක් උපන්න ගත්තා. තජ්ජං තජ්ජං උප්පජ්ජති උපදවා ගැනීම කියන පැත්ත කියන්නේ විසිරීම කියන එක විසිරීම පාදක කරගෙන විසිරීම විසිරුණ බවටම දැනුවත් වෙද්දී විසිරීම කියන සංසිද්ධියෙන් තොරව වෙන් වෙලා මොහොතකටවත් හිතක් පැනවීමක් කරන්න බෑ. විසිරීම සමගවත් විසුරුන මොහොතෙත් නිරෝධ ධම්මයක් උපද්දව ගත්තා වගේ පැත්තකින්. අල්ලගන්න කිසිවක් අල්ලගෙන නොගෙන ඉන්නව නෙමේ, අල්ලගන්න කිසිවක්ම නෑ වගේ පැත්තකට රීඩිරෙක්ට් වෙනවා. එතකොටස මෙහෙම හිතන හිතිල්ල දකින්නව නෙමේ කියලා මන් දන්නවා. හැබැයි චින්තනය මෙහෙවන්නේ ඇහුණ දේට අනුව හිත දකින්ද මේක තාම සම්මර්ෂණයක් කියලා තේරෙනවා. එහෙම තේරෙන්නේස මම මෙතන උත්සාහයක් දරනවා මානසිකරණයක් කරන හින්දා. අන්න ඒ වගේ තැනක් තමයි මට කියන්න තියෙන්නේ. එතකොට සමාධිය කියන එක දෙයක් වෙලා එතන ඉඳ කැමැති. ඒ කියන්නේ මගේ වශීකృత නිමිත්ත වෙන්නේ මෛත්‍රිය වගේ එකක් පටන් ගත්තට නැංගුරන් දාගෙන ඉන්නේ ශාන්ත බව කියන තැන. එතකොට ශාන්ත බව දෙයක් වෙලානේ. ඒකත් ඒ ආකාරයෙන්ම ශාන්ත බව කියන එක පාදක කරගෙන බලන්න ඕනේ හිත අනුව හිත කෙරෙහිනම්. ශාන්ත බව කියන නිමිත්ත තජ්ජන් තජ්ජන් උප්පජ්ජති පැත්තින් උපදව දැනගත්තනේ සර් ශාන්ත බව කියන එක. එතනම නැංගුරන් දා ඉන්නේ ඒ හින්දා. එහෙමනම් උපදවා ශාන්ත බව යන්න උපදවා ගැනීම කියන සංසිද්ධියකින් තොරව වෙනුලා කිසිම විදිහකට හිත තියෙනවයි කියන්න බෑ. තියෙන හිතට ශාන්ත බව නෙමේ උපන්න ගත්තයි කියන පැත්තකින් සර්. එතකොට අන්න ඒ පැත්තකින් ඒ පැත්තකට රීඩිරෙක්ට් වෙනවා. විජානාති නෙමේ, හැබැයි පජානාති කියලා කියන්නේ නැහැ මං. මොකද මම මානසිකරණයක් කරනවා එතන. අන්න එතන තමාස මට අර මං ඊයේ කතා කරපු තැනත් එක්ක මං විමසීමක් කරේ. තෙරුවන් සරණයි සර්.
තෙරුවන් සරණ. අපි ඊයේ ගොඩක් කතා කළානේ. ඒක දැන් විමසීමක් කරන්න තියෙනවා. විමසීමක් නැතුව නෙවෙයි. එතකොට ඒක වචන වලින් ගත්තොත් සමහර විට ඉතින් ඕක යෝනිසෝමනසිකාර කියන්න පුළුවන්, විචක්ෂණී කියන්න පුළුවන්, මොකක් හරි ඒක. ඒ කියන්නේ විමසීමක්. විමසන ගතියක් අවශ්‍යයි. විමසන ගතිය අවශ්‍ය මොකුත් නොතිබුණා නම් විමසන්නත් බෑනි. විමසන්නේ යමක් එක්ක. විමසන්නේ යමක් එක්ක. එහෙම නැත්නම් විමසන්නේ මම. සක්කාය. සකීයත්තේ. සකීයත්තේ යමක් එක්ක විමසන්. විදියට කිව්වොත් අජ්ජත්ත බහිත සේරම යෙදිලා ලෝකේ යෙදිලා. ඒකට ඒ ගෝචර බව ගෝචරත්වය එකයි විමසීම. තව විදියට කිව්වොත් ලෝකය එකයි විමසීම. ලෝකේ නොතිබුණා නම් නොයෙදුණා නම් විමසීමක් කරන්නත් බෑ. ඊයේ දෙන්නෙත් නෑ. විමසීම කියන කතාවක් කියන්නෙත් නෑනේ. ඒත් ඒ ගෝචරත්වය අපිට ලැබෙන බව නැත්තං ඒ සත්ව දාවේ. ඒකට තේරුම් ගන්න බුදුහාමුදුරෝ බණ කියන්නේ සත්වයාට, කෙනාට, සක්කාය. එතකොට ඒ මට බණ කියන්නේ මොකටද? ඊතර වෙන. ඊතර වෙන ක්‍රමයකට ගේන්න. එතකොට අපි සතිපට්ඨාන කියන එකේ මූලික දැක්ම කියන්නේ දැන් මේ ගෝචරත්වයක්. එතකොට ගෝචරත්වය කෙරෙහි විමසීම. ගෝචරත්වය සත්‍ය මූලිකව ඒකේ බෙදෙනවා හතරකට බෙදෙනවානේ කාය වෙන්න පුළුවන් වේදනා චිත්ත ධම්ම ඒ හතර ආකාරයෙන් මන විදිහට හරි ඒ ගෝචරත්වයේ එක්කනේ අපිට කාය කියන ස්වභාවයේ ස්වરૂපයෙන් වේදනා කියන ස්වરૂපයේ චිත්ත කියන ස්වરૂපයේ ධම්ම කියන ස්වરૂපයේ ඒ ගෝචරත්වය. එතකොට ඒ ගෝචරත්වය කෙරෙහි කෙරෙහි කියනකොට අර මේක ගෝචර වුණදී කියන පැත්තේ ඉඳලා මෙසේ කියන දැක්මට වෙනස් වෙනවා. මෙසේ මේක කය මේක කියන එකෙන්ද මෙසේ කයයි. වේදනාව මේක කියන එකෙන්ද මෙසේ වේදනාව. සිත මේක කියන එක හැරෙනවා මෙසේ සිතයි. ධම්ම මේක කියන එක මෙසේ ධම්ම. මෙසේ. මෙසේ කියනකොට ඔන්න ඔය කෙරෙහි. නැත්තම් ඒක ඒක බාරගෙන නෙවෙයි විමසීම තියෙන්නේ. එක එක එකතු වෙලා නෙවෙයි විමසීම තියෙනවා. ඒක තව ටිකක් තේරුම් ගන්න ඕන. අර මං වතුරේ බල්ලා කියන්නේ. වතුරේ බල්ලාගේ ඇත්ත දකින්න වතුරේ බල්ලා බාරගෙන හොයලා හරියන්නේ නැහැ. මේ වතුරේ බල්ලා කියලා අරගෙන කොහොම හෙව්වත් ඒක ඊතර වෙන කෘත්‍යයක් වෙන්නේ නැහැ. ඒක ලෝකේ. අපි මේ බල්ලා කියන එක තමයි පටන් ගන්න. අන්න බල්ලෙක් ඉන්නවා. මේ දැන් බල්ලා කෙරෙහි කියනකොට බල්ලට ලං වෙන්නේ නැතුව එකතු වෙන්නේ නැතුව මෙසේ බල්ලා කියන පැත්තට හැරෙනවා. මෙසේ මෙසේ කියනකොට ඒක විමසීම ඒ අරමුණට ලං වෙලා නෙවෙයි විමසීම. ගෝචරත්වයට ලං වෙලා නෙවෙයි විමසීම. ඒකේ බැසගෙන නෙවෙයි විමසීම. හැබැයි ඒක නැතුව විමසන්නත් බැහැ. වතුරේ බල්ලා උදව් කරගෙනමයි විමසීම කරන්න තියෙන්නේ. එතකොට ඒකට අර උපය උපාදාන අබිනිවේශ විනිබද්ධ වෙන්න බෑ. එහෙම වුණත් ලෝකේ උපය කියන්නේ ලං වෙනවා, උපාදාන අල්ල ගන්නවා, අබිනිවේශයක බැසගෙන ඒකට බද්ධ වෙලා. ඒ ලෝකයා හොයන විදිහ. අපි ලෝකයා හොයන විදිහ නෙමෙයි බුදු කෙනෙක් පෙන්වන දහම ඇහුණහම ඔන්න ඔය හතර නොවි. හැබැයි විමසන්න වතුරේ බල්ලා ඕන. ඉගෙන වතුරේ බල්ලා ඉන්න ලැබෙන කෙනාටයි ඒ ගෝචරත්වය තිබුණොත් තමයි ඒක උදව් කරගෙන ඒක කෙරෙහි උදව් කරගෙන
බැස නොගෙන උදව් කරගෙන කෙරෙහි. මට තේරෙනවා සර් කියන පැත්ත.
ඔව්. එතකොට ඒක දැන් අපේ යටින් තියෙනවා. ඕක වෙන්න බෑ. ඕක නැති වෙන්න ඕන කියලා අර ලෝකේ පැත්තක් තියෙනවා. ඕක බොරුවක්. ඕක මිරිඟුවක්. අරම මේව ඇහිලා තියෙනවානේ. ඕක අනිත්‍යයි. ඕක පෙර නැතිවීම හටගත්තා. ඕක විය නොහැක්කක්. ඔය මොනවද දාගත්තු ඒවා තියෙනවානේ. ඒ දාගත්තු ඒවා පැන්නොත් මේ විමසීම කරන්න බෑ. දැන් අපි විමසන්න කලින් අපේ නිගමනේ පැන්නොත් එහෙම අපි දන්න දහම ඔතෙන්ට පැන්නොත් එහෙම අන්න දෘෂ්ටිගත වෙනවා. එතකොට ඒක ඒක ප්‍රඥාව නිවි. දැන් ඇත්ත විමසීම කියන්නේ විමසනවා කියන්නේ මොකද? අපි දන්නේ නෑනේ. දන්න බවක් කියදෙන්න බෑ. දන්නවනම් විමසන්න ඕනේ. දන්නවනම් වෙන්නේ දන්න බව තහවුරු කරන්න අපි එක එක විදි හොයන. එන්න මේ හේතු නිසා හටගatti. ඒ නිසා ඕක වෙන්න බෑ. දැන් වෙන්න බෑ කියන එක තහවුරු කරන්න හදනවා. දැන් ඒක ඇත්ත විමසීම නෙවි. ඇත්ත විමසීම නැත්තම් ප්‍රඥාවේ දැක්ම යන්නේ අතන හොඳට මතක තියාගන්න. ප්‍රඥාව කියන්නේ මේක මෙහෙමයි කියලා ලැබෙන එක තහවුරු වීම නෙවෙයි. ඇත්ත මේකයි කියලා ලැබෙන එක ප්‍රඥාව නෙවෙයි. ප්‍රඥාව කියන්නේ විමසන ගතිය. විමසන ගතිය කියන්නේ මොකද්ද? දන්නේ නැහැ. දන්නේ නැහැ. විමසන්න ඕනේ නොදන්න හින්දා. ඒකට බලන්න මම දන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ තමයි දන්නේ කියන එක එසේ මෙසේ කියමනක් නෙමෙයි මේක. ඒක දැක්ම ප්‍රඥාව. හැමතිස්සම බුදුහාමුදුරුවෝ කියප එක මම දන්නවා කියලා. ඒ ප්‍රඥාව පැත්ත බලා තියක නැහැ බුදුහාමුදුරුවෝ කියන එක ඇහෙන්නේ නැහැ. ප්‍රඥාව කියන්නේ නම් ආයේ කියන විමසන ගතිය, ප්‍රශ්න කරන ගතිය. ඇයි ප්‍රශ්න කරන්නේ? දන්න හින්දාද නොදන්න හින්දාද? නොදන්න බවනේ. ඔව්. නොදන්න භවයේ ඉන්න එක ප්‍රඥාව නේ. කියන්නේ නොදන්න බව තියනවා කියන්නේ සත්‍යවාදී කෙනාට නිකන් ඉන්න බෑනේ. විමසනවානේ. සත්‍යවාදී නම් සත්‍ය නම් ආරක්ෂා කරන්නේ යාක විමසන්නම වෙනවා. ඕනම ගෝචරත්වයක් ගැන එයාට නිකන් ඉන්න බෑ. හැටි කීගත් වෙන්න බෑ. විමසන්න. නෑ, ඒක තමයි ප්‍රඥාවේ ලක්ෂණය. විමසන බව. තවින්දී මොකක් හරි ඇහුවට පස්සේ තේරෙනවා. මම දන්නවා. ඉතින් විමසීම ඉවරයි. ඒ කියන්නේ ඉද මේව සත්‍යං එකට යනවා. මේකයි ඇත්ත. කියන එකට යනවා. ඒකට ගිය ගමන් විමසීම ඉවරයි. ප්‍රඥාව වැහෙනවා. ප්‍රඥාවයි භාවිතේ නැහැ. ඒකට මතක තියාගන්න ප්‍රඥාව කියන්නේ විමසන බව කියලා නිකන් ඒක දැනට දාගන්නකො ඒකත් දාගන්න බව මම දන්නවා. අඩු ගානේ තමන් අර නිගමනයේට යන එකෙන් අයින් වෙන්න පුළුවන්. මේක මෙහෙම වෙන්න ඕන. දැන් මේක මෙහෙම වෙන්න ඕන කියනකොටම බලන්න ඉතින්.
මේකත් නිගමනයේ වැටිලා ඉවරයි නේ. විමසන්න පටන් ගන්නවා. නිගමනයේ දාපු ගමන් චින්තනය වැලකිනවා. ඒක ඔටෝමැටික් වෙනවා නේ සර්.
ඔව්. එතකොට මේ දහම හොයාගෙන යනකොට ඇත්තටම දහම දැනගත්තා කියලත් එහෙම වෙනවා. නැත්නම් දහම අත්දැක්කා කියලා අත්දැකීම තුළිනුත් ඒක වෙනවා. දැන් මම මෙහෙම කරගෙන යනකොට මට මෙහෙම වුණා. බුදු දැනෙන්නේ නැතුව ගියා. අර අමුතු ලෝකයකට ගියා. පෙර අද් නොගැස්ස එකක් අත්දැක්කා කියලා එහෙම අත්දැකීම තුළිනුත් මේ දහම අවබෝධ වුණා කියන තැනට යනවා. නැත්නම් අර ප්‍රශ්න කර කර ඉඳලා මට තේරුණා කියන එකනොත් අර ඒ දෙකම වෙන්නේ පේනවාද? අර ඉද මේව සත්‍යං කියන එකට යනවා කියලා. එතන හැංගෙනවා මේ මට යමක් ලැබුණා, මට අවබෝධ වුණා කියන සක්කාය හැංගෙනවා. එකයි මේ සොකී යත්තේ සක්කාය විදිහට දකින්න එක හරිම සියුම් දකින්න දුෂ්කර දුරනුබෝධ ගම්බීර ඒ වගේ වචන දෙන්නේ. අර අසලෝම 100ට පල්ලා එකට විදින එක ලේසි. සක්කාය විදිහට දකින එකට වඩා. දැන් ඔක කියනකොටම අපිට ප්‍රශ්න එනවනේ සක්කාය විදිහට දකින්නේ කවුද? තව සක්කායක්නේ. දැන් ඔය ඒකෙත් ප්‍රශ්න කරන බව ආවනම් අන්න ප්‍රඥාව අවදි වෙනවා. ඒ ප්‍රඥාව කියන්නේ විමසන බව. දැන් ආයේ ඒක දිගටම කියනවා. ප්‍රඥාව කියන්නේ තේරෙන බව නෙවෙයි. ප්‍රඥාව කියන්නේ වැටහෙන බව නෙවෙයි. විමසන බව. මත ඉස්සෙම ප්‍රශ්නයක්. يعني මොනවා කියනද ප්‍රශ්නේ? ඉතින් අපිට ගෝචරත් වෙන්නේ ජීවත් වෙනවා කියන්නේ ගෝචරත් වෙනවනේ. මොනවා හරි ගෝචර වෙනවනේ. ගෝචර වෙනවා නම් ඔය එතනම නුවණ යතුරුත් පේනවා නෙමෙයි ලෝකෙනේ. මම ඉන්නවනේ කාටද ගෝචර මේ? ඉතින් ප්‍රශ්න කරන්න නැත්ද? එතකොට ඔන්න ඕක දකින්න. يعني ලෝකේ විදිහට දකින්න. තමා විදිහට දකින්න. එතකොට දැන් ඔන්න ඔතන ලස්සන දෙයක් වෙනවා. ඕක කියනකොටම අපිට ඇහෙනවනේ ලෝකේ, ඒ කියන්නේ ලෝකේ ලෝකේ විදිහට දකින්නේ කවුද, තමා තමා විදිහට දකින්නේ කවුද කියලා අපිට ප්‍රශ්න එනවනේ. ඊ ප්‍රශ්නේ යෙදෙන්නේ නැහැ ප්‍රඥාව තුල.
නිනා ඒ කියන්නේ මෙහෙම එකක් හිතනවා එහෙම කියද්දි නීමේ විමසිල්ලම අවදිමත් වගේ විමසිල්ල අවදිමත් නිරන්තක, ඒ කියන්නේ අතරක් නැතුව විමසිල්ලට ඕපන්.
හරියට හරි. ඒ විමසිල්ල කියන්නේ ප්‍රඥාව කියලා ගන්නකො. එතකොට මේ විමසිල්ලේ භාවිතය ප්‍රඥායි භාවිතය නේ. අතරක් නැතුව විමසිල්ල
එන්නව බෑ. මට හිතෙනවා නිගමනයක් එනවයි කියලා.
දැන් අපිට නිගමනයක් ආපු හින්දා තමයි දැන් ඔබතුමියට අර හිත විසිරෙන ගතිය. කොච්චර කිව්වත් ඒකට අකමැතිනේ. හිත විසිරෙන ගතිය වැරදි කියලා නිගමනයක් ඇවිල්ලා. නේද? ඔන්න ඕක තමයි දැන් අර මුණක නෑ පියර පිළිකුල කියනකොට පටිකූලය කියන්නේ අර නිකන් ඒ අරමුණ ජරා අරමුණක් කියන එක නෙමෙයි. කුණු වෙන මලවිනියක් පටිකූලයි කියන එක නෙමෙයි පටිකූල කියන්නේ.
යකින් අකමැති විසිරීමට අකමැති.
අන්න හරියයි. අකමැති ගතිය තමයි පටික්කූල කියන්නේ. දැන් අපිට මොන සද්දයක් ඇහෙනවා කියන්නකෝ. ඒකේ තියෙනවා අපි අකමැති ගතියක් පටික්කූලයි. එහෙම නැත්නම් කැමැති ගතියක් තියෙනවා. හරි. එතකොට ඒක බලන්න ඒ ගතිය තියෙන්නේ අපිට හිතන්නේ අරමුණේ කියලානේ. අරමුණේ නෙවෙයි. නැති අකමැති ගතිය පටික්කුල ගතිය කියන එක අරමුණට අයිති එකක් නෙමෙයි. ඒ හින්දා තමයි පටික්කුලේ පටික්කුල සංඥාව ඉන්නත් පුළුවන්, පටික්කුලේ අපටික්කුල සංඥාව ඉන්නත් පුළුවන්. ඒ කියන්නේ පිළිකුලේ නැතෝක පිළිකුල කියන එකේ පිළිකුලක් නැතුව ඉන්න පුළුවන්. ලෝකයා පිළිකුල් නැත්තම් සුබයි කියන එකේ පිළිකුල ඉන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ දෙකම නැතුව ඉන්නත් පුළුවන්. දැන් බලන්න මේ කතාව එන්නේ සක්කාය එක්කනේ. පිළිකුල්ද පිළිකුල්ද මැදහත්ද කියන කතාව එන්නේ සක්කාය එක්කනේ. සක්කාය යෙදුන් නැත්නම් පිළිකුල් කියන එකේ අපිළිකුල් වෙන්නත් පුළුවන්, අපිළිකුල් කියන එකේ පිළිකුල් වෙන්නත් පුළුවන්. පිළිකුල් අපිළිකුල් කියන ඒ ඕන එකක ඒ දෙකම නොවී උපේක්ෂාවේ ඉන්නත් පුළුවන්. එතකොට සක්කායක් නැහැනේ. සකීයත්තේ නැත්. ඒ දැක්ම තුළ දැන් අපිට ඒ දැන් අපිට ඒ කියන්නේ හිත විසිරෙන භවයේ දැන් ඉන්නේ අකමැතිවනේ. මට දහම දකින්න බෑ, නැත්නම් සමාධිය නෑ, මාර්ගය වැඩෙන්නේ නෑ කියලා එහෙමනේ. එතකොට ඒ හිත නොවිසිරෙන එකේ එකයි කියන්නේ විසිරෙන හිතයි සමාහිත හිතයි. සමාහිත හිත අසමාහිත හිත. දැනට අපිට ඔය දෙක ලොකු ප්‍රශ්නයක්. විසිරෙන හිත මේ මාර්ගේ වැඩෙන්නේ, සමාහිත හිත මාර්ගේ වැඩෙනවා කියලානේ අපි මැනලා තියෙන්නේ. ඒ මැනීම ආපහු මමනේ කරලා තියෙන්නේ. ඒ ආපහු සක්කායෙන්
මැනීමේ ප්‍රශ්නේ සමාහිත භවේවත් ඉසිරෙන භවේවත් නෙමේ.
අන්න හරි. ඒක අරමුණට අයිති එකක් නෙවෙයි.
එහෙමයි.
දැන් පිළිකුල්ද අපිළිකුල්ද කියන එක අරමුණ පැත්තේ නෙවෙයි තියෙන්නේ. මැනීම තුළ. තේරෙනවා නේද? ඒක තමයි පිළිකුලේ අපිළිකුල්ල ඉන්න පුළුවන්. අපිළිකුලේ පිළිකුල්ල ඉන්න පුළුවන්. පිළිකුලේ අපිළිකුලේ දෙපැත්තටම නෑ මැදහත් වෙන්නත් පුළුවන්. මොකද එහෙම වර්ග කිරීම තියෙන්නම නොදන්න කමත් එක්කනේ. සක්කායත් එක්කනේ. දැන් සක්කාය යෙදෙන්නේ නැතුව අනුගත වෙනකොට කෝ වර්ග කිරීම. එතකොට අන්න ඒ එතෙන්ට එන්නේ ප්‍රඥාවේ භාවිතය තුල. දැන් ඒ ප්‍රඥාවේ භාවිතය දැන් සතිපට්ඨානෙ මූලිකව පෙන්වන්නේ අජ්ජත් බහිද්ද දෙකටනේ. ඒ වුණාට ඔතන අර 11ම අජ්ජත් බහිද්ද විතරනේ දුර ළඟ හීන ප්‍රනීත ඕලාරික සියුම් අජ්ජත් බහිද්ද අතීත අනාගත පච්චුප්පන්. ඔය ඕනම කතාවක් එතකොට ප්‍රඥාවේ දැක්ම කියන්නේ මොකද්ද? අන්න ඒ බවට අහු වෙන්නේ. ඒ බව ඉක්මවාන. ඒ බව ඉක්මවාන දැක්ම. අජ්ජත් බව ඉක්මවන දැක්ම තමයි ප්‍රඥාවේ දැක්ම. ප්‍රඥාවේ භාවිතේ. එබතුමිය හරි වචනෙම දැම්ම විඥානේ භාවිතේ තමයි අපි ඉන්නේ විඥානාති මට්ටම. ඒ විඥානාති එක පජානාති ඊම වගේ වැඩක් තමයි ප්‍රඥායි භාවිතේ කියන්නේ. ඒත් පජානාති කියනකොටම යමක් කියලා බවක් කියලා යෙදීමක් නැහැ, ලංවීමක් නැහැ. ඒකට අඥානාති ප්‍රඥාවේ කෘත්‍ය තමයි සමුදය වය සමුදේ වය. ඒතර අජ්ජත් කියපු ධර්මතාවේ යථාභූත ස්වභාවය මොකද්ද? සමුදය වය සමුදේ වය. දැන් ඒකට ලංවීමක් නෙමෙයිනේ. එතකොට සමුදය දකින්නවා කියන ලංවීමක් නෙමෙයි. ඒ කතාව ඉක්මවා යෑමන්නේ. ඉක්මවා යෑම කියන්නේ ඒකට ලං වෙලා කතා කරන්න විදිහක් නැහැ. ඔන්න ඔය කෘත්‍ය වෙනවනම් විතරයි ඔකට සතිපට්ඨානෙ කියන්න පුළුවන්. මම අර මම හිතන්නේ කට්ටිය අහන්න ඇති රහෝගත සූත්‍රය ඒක හරි ගැඹුරුයි. සතිපට්ඨානෙ වරද්ද ගත්තනම් මාර්ග කෘත්‍ය වෙන්නේ නැහැ. එතර වෙන කෘත්‍ය වෙන්නේ නැහැ. ආරම්භයේ එතර වෙන කෘත්‍ය නිවේයි නම් අපිට ඔකට බුදුහාමුදුරෝ කියපු සතිපට්ඨානෙ කියන්න බෑ. මට ඕන විදිහට කරන එක මේ මේ කියන්නේ ලෝකේ කරන සතිපට්ඨානෙ බුදුහාමුදුරෝ කියපු එතර වෙන එක නෙමෙයි. අරිට්ඨහාමුදුරුව ආනාපාන සතිය වැඩි අසෝ සතෝ අස්ස සති සෝ සතෝ පස්ස සති සිහියෙන්ම හුස්ම ගන්නවා, සිහියෙන්ම ආස්වාස කරනවා, සිහියෙන්ම ප්‍රාස්වාස කරනවා. ඒක ඒක ලෝකේ මොකද මේ මේ කියන ප්‍රඥා භාවිතය සමුදේ වයද කියන ඊතර වෙන කෘත්‍ය ඊතර වෙන කෘත්‍යක්ද? බුදුහාමුදුරුව පෙන්නන සතිපට්ඨානෙ ඊතර වෙන කෘත්‍ය ඊතර වෙන කෘත්‍යයකට යොමු වීම ආරම්භයේම ඒ දැක්ම දැක්ම එකයි මේ මේ කතාව තියෙන්නේ. දැක්ම නැත්තම් මොන විදිහේ දෙයක් කළත් ඒක මාර්ග කෘත්‍යයක් වෙන්නේ නැහැ, ඊතර වෙන කෘත්‍යයක් වෙන්නේ නැහැ. අපි කතා කර කර හිටියා කියලා ඒක වෙන්නේ නැහැ කියන්නේ ඒකයි. කර කර හිටියා කියලා ඒක වෙන්නේ නැහැ. මේ මේ දැක්ම පිරිසිදු වීම ditthiya suppati vidda වීම අවශ්‍යයි. ඒකට දහම ඇහිලා ඒක දරාගෙන ඒකට අනුව විමසීම. ඇහෙන දෙයට අනුව විමසීම. අපිට ඕන විදිහට අරමුණේ බැහැගෙන ඒ විමසීම නෙවෙයි. ඊතර වෙන කෘත්‍යයකට යොමු කිරීමමයි බුදු දහමෙන් වෙන්නේ. බුදු කෙනෙක් පහළ වෙන්නේ සක්කායයි සක්කාය නිරෝධයයි දේශනා කරන්න. සුඛියත්වයයි සුඛියත්ව නිරෝධයයි. يعني මේ තමා බවයි දෙක නිරෝධයයි දේශනා කරන්නනේ බුදු කෙනෙක් පහළ වෙන්නේ. ලෝකය ලෝක නිරෝධය. නැත්තම් දුක දුක්ඛ නිරෝධය. මේ මොන විදිහට කියුවත් සකීය සකීයත්වය සකීය සකීයත්ව කියන සක්කාය කියන එක පෙන්නලා දීමයි ඒකේ නිරෝධයයි. දේශනා කරන්නයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. අනිත් එකකටවත් නෙමෙයි මට මේක ගැන විස්තරයක් කියා දෙන්න නෙමෙයි. ඒක විද්‍යාඥයෝ කරනවනේ, අනිත් ශාස්ත්‍රවරු කරගෙන. බුදු කෙනෙක්ගේ තහම වෙන්නේ ඊතර වෙන කෘත්‍යයට යොමු කරනවා. ඒකට ඊතර වෙන කෘත්‍යයේ මේක මෙහෙමයි කියලා ලැබෙන්න බෑ. මේක මෙහෙමයි කියලා අත්දකින්න බෑ. තමාගේ අත්දැකීමක් වෙන්න බෑ. තමාගේ ගෝචරත්වයක් වෙන්න බෑ. ගෝචරත්වය කියන්නේ ලෝකේ ගෝචරත්වය තියෙනකන් මම ඉන්නවා. ඒක සමාධියේ යමක් අත්දකිනකන් කවුද අත්දකින්නේ? මමනේ. ඒකට හිත විසිරෙන බව අත්දැක්කේ කවුද? හිත නොවිසිරෙන බව අත්දැක්කේ කවුද? ලැබුණේ කාටද? ලැබීමක් තියනා නම් ලැබුණේ කාටද කියන එක ඒකේ යෙදිලා. ඒක ඉන්බිල්ට්. ඒක නැහැ කියන්න බෑ. ඒක ලෝකේ ප්‍රතිපදාවක් මිසක් ඊතර වෙන ප්‍රතිපදාවක් නෙවෙයිනේ. ඒකයි කියන්නේ අර බහිද්දා විකිත්ත අජ්ජත්ත සම්තිච්ඡ. ඔය ලෝකයා කරන එකේ බහිද්දේ විසුරුනේ නැත්නම් අජ්ජත්තේ බැස ගැනීම වෙනවා. අජ්ජත්ත සම්තිච්ඡ. එතකොට හිත එකඟ වීමේ තියෙන ප්‍රීතිය හරි සුඛය හරි ඔන්නෝක අත්දකිනවා. ඒක යමක් වෙනවා. හිත විසිරෙන්නේ. ඒ වුණාට සමාහිත බව අල්ල ගන්නවා. දැන් සතිපට්ඨානෙ තියෙන්නේ සමාහිතනම් සමාහිත බව පජානාති වෙන්න ඕන, අසමාහිතනම් අසමාහිත බව පජානාති වෙන්න. දැන් අපහු මතක් කරගන්න, විජානාති වෙන්න නෙවෙයි, මම දැනගන්න නෙවෙයි, පජානාති. පජානාති කියනකොට ප්‍රඥාවයි. දැන් ප්‍රඥා විදක්ම වෙනකොට ඊතර වෙන කෘත්‍යයක්. තමා යෙදෙන කෘත්‍යයක් නෙමෙයි, ඊතර වෙන කෘත්‍යයක්. يعني බුදුහාමුදුරුවන් පෙන්නන පැත්තට අනුගත වීම කියනකොට තමාට කිසිම ලකුණක් මම හරි කියන පැත්තක් යෙදෙන්න විදිහක් නැහැ බුදුහාමුදුරුවෝ කියන එකට අනුගත වුණා. ඒකට බුදුහාමුදුරුවෝ තමයි දන්නේ, මම දන්නේ නැහැ. ඒකේ හරි ගැඹුරක් තියෙනවා. එහෙනම් තමන් කියන්නේ ලැබෙනවා නම් දැනගන්නවා නම් එතනමයි නොදන්නකම කියලා මං කියන්නේ. ඒ කියන්නේ ඒ ලෝකේ. එතකොට ගෝචරත්වය කියන්නේ ලෝකේ. ගෝචරත්වය ඉක්මවනවා. මේ ගෝචරත්වයක් නැහැ කියන නිගමනයකට යනවා නෙමෙයි, දෘෂ්ටියකට යනවා නෙමෙයි. ප්‍රඥාවේ භාවිතය, ප්‍රඥාව මං ආයෙ මතක් කරනවා, ප්‍රශ්න කරන බව, විමසන බව ඉතුරු වෙනවා. විමසන බව. ඒකෙන් තමයි අපිට දැන් ලෝකෙට කිට්ටු විදිහටම ප්‍රඥාව මොකද්ද කිව්වොත්, දැන් ලෝකෙට කරන කියවිල්ලක්නේ කියන්න තියෙන්නේ. මේ විමසන බව තියෙනවද? සත්‍යවාදී බව තියෙනවද? නැත්තම් ඕක කියන්න බෑ. ඕ මොකක්වත් නෑ, ඔය ක්‍රියාවක් කියලා අර ආයේ දෘෂ්ටියකට ගියා. ගලපගත්තත් විමසන බව, විමසන. ඒ අර කිව්ව නිරන්තර විමසන බව. ඒ කියන්නේ ඕනම ගෝචරත්තේ එක්ක විමසීමනේ තියෙන ඕන සත්‍යවාදී බවන. අපි ඉතින් අපි හරි කම්මැලි. මනට අවබෝධ කරගන්නනේ ෂෝට් කට්ස් නේ හොය. ගලප ගය අන්න මන් දන්නවා. කියන තැනට පණින්නනේ ඕනකම තියෙන. මේක මේකයි, ඕක මේකයි කියලා දාගන්නනේ ඕනකම තියෙන. දැන් මේ තමන්ට ගෝචරත්වයක් තියෙන තාක්කල් ඒක විමසීමනේ, අසරණ බවනේ තියෙනවා. අසරණ බවක්. ඒකයි විමසනවා කියන්නේ දන්නේ නැහැ. මේ ගෝචර වෙනවා. ඒ නොදන්න කමනේ. ඔබතු මේ කියපු එක යන්නේ එතන තමයි නියම අසරණ භාවයේ ඉන්නේ. එතකොට ඒ අසරණ භාවයේ තියෙන කෙනාට තමයි බුදු කෙනෙක්ගේ දහම තියෙන්නේ. දහම අහන්න පුළුවන්. ඇහෙන්නේ. දැන් පේනවා ඇති අර අර කිව්ව කතාව හරි. දැන් අහගෙන ඉන්නකොට අහගෙන ඉන්න පුළුවන්. මොකද ඇහෙනවා. හැබැයි ගැටලුවක් නැහැ. ඒ දහම අහන්න පුළුවන්කම. එතනින් අනුගත වෙන්න පුළුවන්කමක් තියෙනවා. මොකද අපි අසරණයි. තනියෙන් බෑ හොයාගන්න. මම දන්නේ නැහැ. මට මේක කරන්න විදිහක් නැහැ. කල්යාණ මිත්‍රයා ඕන. පරම කල්යාණ මිත්‍රයා බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ නැතුව මේක කරන්න බෑ. ඒ දේශනාවක් අහගෙන ඉන්න කොහොම දැක්මක් ඕනද? අපට කලින් ඇහුකට ඇහිලා නැහැ කියන බව හොඳට පේනවා ඇති. මේ අර සාකච්ඡා ආයේ යොමු කරන අයටත් ඒක බොහොම පිනක්. මොකද ඔවා කලින් ඇහුකට ඇහිලා නැහැ කියලා පේන්නේ ඔවා ආයේ අහනකොට. ඒ කවුරු හරි එක අපිසි දැක්මකට આવොත් එයත් එක ධර්ම දානයකට දායකත්වේ වුණා වෙනවනේ. දැන් අපි නම් කරන්නේ කාට හරි ටෙලිෆෝන් කෝල් එකක් දීලා හරි බාධා කරන එක. කෙනෙක් මේක ගැන විමස විමස ඉන්නකොට ෆෝන් කෝල් එකක් දුන්නහම මොකද වෙන්නේ? අර මාර්ගයේ වැඩන කෙනාට බාධා කර. ඉතින් අඩු ගානේ මේ බලන්න මේ නොදැන හරි මේ අර එකට අදාළ දහමක් දාපු කෙනාටයි අර බොරුවට කිසිම හේතුවක් නැතුව කෝල් කරන කෙනාගේ වෙනස බලන්න. මේ මේක කවුරු හරි අහලා දහම තේරුම් ගත්තොත් එයාට කොච්චර පිනක්ද? එහෙම තේරුම් ගන්න හදන වෙලාව කරවගේ අනවශ්‍ය විදිහට බාධා කළොත් එයාට මොකද්ද? මාර්ගේ හොයාගන්න තියෙන එකත් නැති කරගන්න. තාක්ෂණය හින්දා අපිට පව් කරන්න මේ අවස්ථා හදලා දීලා තියෙනවා. තව තව තමන්ට තනියෙන් ඉන්න බෑ. කාට හරි බාධා කරන්න. දහමක් අහන්න කතා කරන එක නෙවෙයි. අනවශ්‍ය විදිහට අර මමත්වය තහවුරු කරගන්න කාට හරි රින් කරන්නවා. කොහේ කොහේ දහමක් ඇහෙන්නද? එහෙන තියෙද අවස්ථාවක් නැති කරගන්නවා. ඉතින් මේ හැම අරමුණකම මතක තියාගන්න සත්‍යවාදී කෙනාට අර ඉවසILLක් නෑ. නිකන් ඉන්න බෑ. විමසීම විමසීම විතරයි ප්‍රඥායි භාවිතේ කියන්නේ. මෙතනම තේරුම් ගන්න පුළුවන් ඒ ධම්මානුපස්සනාව ඒවා ඇහුවනම් දැන් ඔන්න ඉතින් නීවරණේ අපි අඳුරගන්න. නීවරණේ අඳුරගන්නේ දැන් හිත විසිරෙන එක නීවරණයක් කියන එක දැන් ලෝකෙට සාපේක්ෂයිනේ, සමාධියට සාපේක්ෂයිනේ. එතකොට හිත විසිරෙන එක අපි සමාධිය නැති හින්දා ඒක බාධාවක් කියනවා. ඒක ලෝකයා නීවරණ දකින්න. බුදුහාමුදුරෝ නීවරණ පෙන්වන්නේ හැමතිස්සෙම මේ සක්කායයි සක්කාය නිරෝධයයි. ඒකට සක්කාය නම් නීවරණ ලෝකේ. නිරෝධයට සාපේක්ෂව නිවනට සාපේක්ෂව සක්කාය යෙදෙනවද? සුඛියත්වයේ යෙදෙනවද? සුඛියත්වයේ යෙදෙනවා නම් නිවන ආවරණය වෙලානේ. නිවන ආවරණය වෙන අර්ථෙන් නීවරණ. නිවන ආවරණය වෙන අර්ථෙන් නීවරණ කියලා ඒ බුදු කෙනෙක් පෙන්නන ඒකට ඒ නීවරණ පබ්බේ. එතකොට අර දැන් සිත චිත්තානුපස්සනාවේදී රාග සිත වගේම විරාගී සිතත් අපිට හිතන්නේ රාග සිත විතරයි වැරදි කියලා. විරාගී සිත වැරදි කියලා හිතන්නේ නැහැ. ඒ අපේ මැනීමට දැන් චිත්ත කියන චිත්තානුපස්සනාවේ චිත්ත චිත්ත කියන බව යෙදෙනවනම් රාගසිත කිව්වත් චිත්තයක් විරාගී සිත කිව්වත් චිත්තයක්. ඒකට චිත්තය චිත්තය තමයි දැන් අරමුණ වෙන්නේ. කය අරමුණ වුණා වගේ වේදනාව අරමුණ වුණා වගේ චිත්ත බව. ඒකට චිත්ත බව පජානාති වෙනකොට චිත්ත කියන ස්වභාවයට නැත්නම් සිත කියන ස්වභාවය සිත කියන ස්වરૂපය ප්‍රඥාවෙන් දකිනවා කියන්නේ මොකක්ද? ඔක රාග සිතක් කියලා දැනගන්නේ විඥානෙන්නේ. ඔක විරාගී සිතක් කියලා දැනගන්නේ විඥානෙන්නේ. විඥානාති බවනේ. දැන් ප්‍රඥාවෙන් දකිනවා කියන්නේ මොකක්ද? චිත්ත කියන ස්වභාවය ඉක්මවා යන කෘත්‍යයක්
වෙන්නේ නැහැ. ඔව්. දැන් අතන සමාහිත අසමාහිත කියලා මැනීමම ඉක්මවා යන පැත්තකට.
ඔව්. දැන් චිත්ත කියන බව ඉක්මවා ගියා නම් ඕකේ සමාහිතද අසමාහිතද කියලා අනින්න විදිහක් තියෙනවා. රාග විරුද්ධ ලෝභ සිතක්ද විරාගී සිතක්ද අදෝස සිතක්ද සමාහිත හිතක්ද විසිරුණ හිතක්ද මනින්න විදිහක් තියෙනවාද? චිත්ත කියන බව ඉක්මවා ගිය. يعني දැන් වතුරේ බල්ලම ගන්නේ. දැන් වතුරේ බල්ලා හොඳ බල්ලෙක්ද නරක බල්ලෙක්ද ඇල්සේෂන් බල්ලෙක්ද වල් බල්ලෙක්ද කොහොම මනින්න යන එකනේ ඔය කරන්නේ. චිත්ත කියන එක වතුරේ බල්ලන. දැන් ඒක වර්ග කරන එකේ තේරුම මොකක්ද?
චිත්ත කියන පැනවීමම ඉක්ම වෙන පැත්තක් වගේ ඉක්මව යනවා කියද්දි.
අන්න. චිත්ත කියන්නේ පැනවීමක් කියලා දකින අත්ති චිත්ත.
අත්ති චිත්තන්තිවා 50 සති සතුපත්චිත අපෝතින් චිත්තක් ඇතයි කියලා ගත්තේ සිහිය නුවණ උපදවා ගැනීම සඳහාය වගේනේ. අනිශ්චිතෝච හිත එක්ක නිශ්චය වෙන්නේ නැතුව හිත මොකද්ද කියලා වර්ගකරණය එක නෙමේ. හිතක් හිත කියන එකරුණම උපදවා ගත්ත කියන පැත්තකින් ඉක්මව යනවා. උපදවා ගත්ත කියද්දිම උපදව අන්න ඒක තියෙන පැත්ත නෙමේ, උපදවා ගත්ත කියන පැත්තෙන් ඉක්මව යන විදිහ වගේ
ලාවට කොනකට නේද සමුදය දකින්නවා කියන්නේ.
එහෙමයි සර්. සමුදය වැය කියන කතාවම යෙදෙන්නේ වගේ පැත්තකින් හිත කෙරෙහි හිතට බැහැගෙන නෙමේ සමාහිත අසමාහිත බව සමාහිත අසමාහිත උපයෝගී කරගෙන හිත අනුව හිත කෙරෙහි කියද්දි මෙසේ කියන පැත්තට හිත ඉක්මව යන පැත්තකින් කියන පැනවීමම පැනවීම විදිහටම දකිද්දි ඉක්මවා යන විදිහකට වගේ නේද සර්?
ඔව් ඔව්. පැනවීම කියලා දකිනවා. ඔකටනේ කියන්නේ සමුදය ධම්මානුපස්සී කියලා. වය ධම්මානුපස්සී කියලා. සමුදය වය ධම්මානුපස්සී කියන්නේ.
එහෙමයි.
කොට සිද්ද කියන සබ්බකාරයි. අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන් මෙතන.
ඔව් කියන්න.
මට තේරෙන විදිහට මම ටිකක් විමසුවා. ධම්මානුපස්සනාවේ පළවෙනිම කොටස නීවරණ පබ්බය. එතකොට මට ওই වගේ අදහසක් ආවා. දැන් එදා මම විමසුවේ විචිකිච්ඡාව ගැන. ඒතර විචිකිච්ඡාව තියෙන සිතයි විචිකිච්ඡාව නැති සිතයි දෙකටම
පොදුකාරණයක්. මට තේරෙන්නේ
මොකද්ද
විචිකිච්ඡාව කියන එක සිංහලෙන් කියන්න පුළුවන්ද? මට තේරෙන්නේ.
ඔව්, විචිකිච්ඡාව කියන්නේ සැකයක් තියෙනවා. සැකයක් තියෙන සිතයි සැකයක් නැති සිතයි. අන්නේ ඒ දෙක මම බලනකොට මට පොදු කාරණේ උනේ අර සිතේ හට ගැනීම. සිතේ හට ගැනීම. එතකොට අර සැකයට ඒක අදාළ නැහැ. මෙතන සිතක් හට ගන්නවා සිතක් හට නොගන්නවා. අනේ ඒ පැත්තේ මම ඔතන විමසන්න පටන් ගත්තා. ඒක හරිද ડોක්ටර් ආවේ? මට එච්චරම දැනෙන්නේ ওই විදියට. ගෝචරත්වයේ වෙන්නේ සැකය. හැබැයි ඇතුළට ඇතුළේ වෙන්නේ සිතක හට ගැනීම සිතක නොහට ගැනීම. ඒ විදියට මම විග්‍රහ කරගන්න බැලුවා. එතන ඒ වගේ තැනක්ද ડોක්ටර් ආවේ දැන් ওই කතා කරන්නේ?
සිතක හට ගැනීම සිතක නහට ගැනීම කියනකොට කොයි පැත්තටද ලඟුනේ කියන පැත්ත බලන්න ඕන. සිත කියනකට ලඟ වෙලාද ඒක එක්ක එකතු වෙන්නේ නැතුව හට ගැනීම කියන
එතන
සමුදය දකින්නවාද?
එතන සිතට හට ගන්න බෑ. ඒ කියන්නේ එතනට ලඟ වෙන්න බෑ. එතකොට මම එතන දකින්නේ ඒ සිදුවන සිදුවීම.
අනහ ඒ සිදුවීම කියන පැත්තට ලංවීම තමයි සිද්ධිය. සිදුවීම නැත්නම් යෙදීම. එතකොට යෙදීම කියන එකේ අපි කියපු වර්ග තියනවාද? සිත කියලා එකක් තියනවාද? ඒකයි සිත කියන යමක් සිත බවට ලං නොවි සිත අනුව නැත්නම් සිත කෙරෙහි විමසීමක් කරන්න තියෙනවා. සිත කියන එකට ලං නොවි, ඒ කියන්නේ සිත කියන එක දෙයක් කරගන්න නැතුව වතුරේ බැල්ලගෙන් හිතන්න. වතුරේ බැල්ලා දෙයක් කරගන්න නැතුව යමක් කරගන්න නැතුව වතුරේ බැල්ලා අනුව විමසන්නක් තියෙනවා. වතුරේ බැල්ලා කෙරෙහි විමසන්නක් තියෙනවා. එනේ සිත කියන එක යමක් කරගන්න නැතුව සිත කෙරෙහි සිත අනුව විමසීම කරන්න තියෙනවා. ඒකට විමසීම කරනකොට ප්‍රඥාව යෙදෙනවා කියන්නේ සමුදය ධර්මයක් කියලා නුවණ, ප්‍රඥාවේ දැක්ම සමුදයක්. සමුදයක් සමුදය. සමුදය කියනකොට සමුදය උනේ මොකද්ද කියලා යමක් අල්ල ගැනීම නෙමෙයිනේ. වතුරේ බැල්ලා සමුදය වුණා කියලා කියන්න පුළුවන්. ඒ කතාවේ වැරද්දක් නැහැ. ඒකට වතුරේ බැල්ලා සමුදයක් නම් දැන් සමුදයට හිත තියනකොට වතුරේ බැල්ලා පැත්තට ලං වෙන්නේ නැහැනේ. ඵලයේ පැත්තට ලංවීමක් නෙමෙයිනේ.
එහෙමයි.
ඒක ඉක්මවාන දැක්මක්. සකස් වීම කියනකොට අර සකස් වුණ දේ කතාව ඉක්මවා යෑමක් තියෙනවා. ඒක ඉක්මවනවා කියන්නේ. ඉක්මවනවා කියන්නේ ඒක නැති වෙනවා නෙවෙයි. ඒක කියන කතාව ආවේ නොදන්නකමත් එක්ක කියලා දැක්මක් වෙනවා. ඒක කියලා කතාව ආවේ නොදන්නකමත් එක්ක කියලා දැක්මක් වෙනවා. දැන් සිත කියලා අපිට යමක් ලැබුණේ නොදන්නකමත් එක්ක. සිත කියලා එකක් ගෝචර වුණේ නොදන්නකමත් එක්ක. කියන එක ඒක නුවණක් නැත්නම් ප්‍රඥාවේ දැක්මක් වෙනවා. එතකොට දැන් අර සිතක් පනෝගෙන නේද? බල්ලෙක් පනෝගෙන නේද?
සිතක් පනෝගත්තා කියලා පනෝගත්ත බවට දැනුවත් වෙනවා කියන එක නේද සර්?
අනහරි. දැන් පනව ගැනීම කියනකොට පනවගත්තේ මොකද්ද කියන එකක් කියෙදෙන්නෙම නැහැ. පනවා ගැනීමක් කියනකොට දැන් වතුරේ බල්ලගේ ඇත්ත දකිනකොට වතුරේ බල්ලා කියන කතාව යෙදෙන්නෙම නැති වෙන්න ඕනනේ. ඉක්මවනවනේ. පනවා ගැනීම. පනවා ගැනීම. පනවා ගැනීම
ඇත්ත. ප්‍රොසස් නන්සර් පනවගත්ත බව දැක්කනම් තියනව නෙමෙයිනේ පනව ගන්නවා කියද්දිම ඉක්මව යන පැත්ත.
අන්න හරි. ඉක්මවන පැත්ත. පනවා ගැනීම. ඇතයි කියලා ගැනීම. ඇතයි කියලා ගැනීම. යන්නේ ඉක්මවන දැක්මක් නේ ඔය කියන්නේ. ඇත්තයි කියලා ගැනීම කියනකොටම අර දෙයට ලං වෙන්නේ නැහැ නේද? ඒ බවට ලං වෙන්නේ නැහැ නේද? අනේ බව ඉක්මවා යන දැක්ම. ඒ බව ඉක්මවා යන දැක්ම. දැන් එතෙන්ට ඕන එකක් දාගන්න. සිත බව ඉක්මවා යන දැක්ම. කය බව ඉක්මවා යන දැක්ම. වේදනා බව ඉක්මවා යන දැක්ම. ධම්ම බව ඉක්මවා යන දැක්ම. අර ඉක්මවා යන කියන්නේ ඒක නැහැ කියන එක නෙවෙයි. නැහැ කිව්වොත් ඒකට සාපේක්ෂවනේ නැහැ කියන්නේ. තියාගෙනනේ.
පැනවෙන විදිහ පැනවෙන විදිහ විදිහටම දන්නවා දකින්නවා වගේ. සත්තා.
ඔව්. ඒක තමයි සමුදය ධම්මානුපස්සීවා කියන්නේ. වය ධම්මානුපස්සීවා.
ඩොක්ටර්
සමාරෙන්ද කියන්නේ ඒක තව ටිකක් තහවුරු කරලා දෙනවා.
සමාවෙන්ඩෝ කැතර බාධා කරලා
පොඩ්ඩක් ඉන්න ප්‍රශාන්ත බාධා කරන්න එපා පොඩ්ඩක් ඉන්න
ඉතලා අද යන්න ඔයා මම ඒක අහනවා හරියට කතා කරන්න ඕන
සමුදය ධම්මානුපස්සීවා කියලා නවත්තන්නේ නැහැ වය ධම්මානුපස්සීවා කියලා නවත්තන්නේ නැහැ සමුදය වය කියන එකට කිසිම තේරුමක් තියනවද සමුදය වය ධම්මානුපස්සීවා කියන එකට ඒක අර
ඉතල ඒක කරුණෙන්ම නිෂ්ප්‍රභා වෙන පැත්තක් වෙනවා නේද සර් සමුදය වය කියලා බෙදාගත් එක නිකන්
ඔව් ඔව් දැන් ඔන්න ඔතන බලන්න අජ්ජත් කියන එක යමක්නේ නැත්නම් බහිද්ද කියන බව යමක්නේ. එතකොට දැන් රහෝගත සූත්‍රය පෙන්වන්නේ මොකද්ද? අජ්ජත් ඉති අජ්ජත්තං මෙසේ අජ්ජත් අජ්ජත් බව මෙසේ වෙන්නේ කොහොමද? කියන එක මෙසේ දැන් අජ්ජත් කියන එක මේ අජ්ජත්ත්‍යනේ අපිට තියෙන්නේ. අජ්ජත්ත්‍ය අපි දන්නවනේ මෙන්න අජ්ජත්ත්‍ය. දැන් ඒක මෙසේ වෙන්නේ කොහොමද?
මෙසේ වෙන්න පැනවීම පැත්තෙන් දකිද්දී.
ඔව් ඒ දැකීම කියන්නේ මොකද්ද? අජ්ජත්ත්‍ය කියන ස්වභාවයේ සමුදේ ධර්මයක්. සමුදේ ධම්මානුපස්සී. අජ්ජත්ත්‍ය කියන ස්වභාවයේ වය ධර්මයක්. වය ධම්මානුපස්සී. අජ්ජත්ත කියන කතාව ඉක්මවන දැක්මක් නේද මේ? අජ්ජත්ත කියන එක සමුදය ධම්මානුපස්සී, වය ධම්මානුපස්සී, සමුදය වය ධම්මානුපස්සී කියලා තුන් ආකාරයකට අජ්ජත්ත කියන එක දකිනවා. අන්න එතකොට මෙසේ මෙසේ ඉති අජ්ජත්තංවා. ඉති අජ්ජත්තංවා. මෙසේ අජ්ජත්ත කියන එක. අජ්ජත්ත කියන එක මෙසේ. බහිද්ද කියන එක මෙසේ. එහෙනම් අජ්ජත්ත කියලා පනෝගෙන බහිද්ද කියලා පනෝගෙන දැන් මෙසේ මෙසේ ඉති 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 අජ්ජත්තංවා ඉති බහිද්දාවා. බලන්න මේ ඉති කියන වචනේ. දැන් ඉති ඉති කියන වචනේ දාන්න පුළුවන් වෙන්නේ සමුදය ධම්මානුපස්සී, වය ධම්මානුපස්සී, සමුදය වය ධම්මානුපස්සී. එතකොට අජ්ජත්ත කියන එකේ තුන් ආකාරයක දැක්මක් තියෙනවා. මොකද්ද? සමුදය ධම්මානුපස්සී, වය ධම්මානුපස්සී, සමුදය වය ධම්මානුපස්සී. ඔන්න අජ්ජත්ත කියන එකේ ප්‍රඥාවේ භාවිතේ. දැන් අජ්ජත්ත කතාවක් ඉතුරු වෙනවද? අජ්ජත්ත කියන එක ඉක්මවනවා. කතාවම නැති කරනවා. ඒකම බහිද්ද කියන එකටත් ආයේ තුන් ආකාරයකට දානවා. බහිද්ද, බහිද්ද. ඉති බහිද්දාව. දැන් බහිද්ද කියන එක අපි දන්නවනේ බහිද්දයි. ඔන්න ඕක ඉති කළොත් මොකද වෙන්නේ? සමුදය ධම්මානුපස්සී, වය ධම්මානුපස්සී, සමුදය වය ධම්මානුපස්සී කියලා තුන් ආකාරයකට ප්‍රඥාවේ දැක්මක්. එහෙනම් බහිද්ද කියන කතාව ඉක්මවනවා. ඒකම නැත්නම් තවත් තීව්‍ර කරන අජ්ජත් බහිද්ද කියන බව ආපහු ප්‍රඥාවේ දැක්ම වෙන්නේ මොකක්ද?
හිත කියන එක ප්‍රකට වෙන්නේ නෑනේ සර්. දැන් අතනදී හිත පැත්තෙන් පැනවීම දකිද්දි බහිද්ද කියන එකට ફોකස් වෙන්නේ නෑනේ.
එතන හිත කියන්නේ අත්ති කියලා දැක්කොත්
පැනවීම.
විසිරෙන හිත කියලා දැක්ක. විසිරෙන හිත කියලා දැක්කොත් හිතට ලං වෙලානේ යමක් වෙලානේ. සමාහිත හිත කියලා දැක්කොත් හිතට ලං වෙලානේ හිත බාර අරගෙනනේ.
එහෙමයි.
අත්ති චිත්තං තිබා. සිත ඇතයි කියලා ගත්තා කියන්නේ දැන් පේනවද? සමුදය ධම්මානුපස්සී, වය ධම්මානුපස්සී, සමුදය වය ධම්මානුපස්සී කියන ප්‍රඥාවේ භාවිතය. දැන් මොකද්ද හිත කියන්නේ? හිත කියලා කතා කරන්න පුළුවන්.
පැන් කියන්නේ ඉක්මව යන පැත්තක්. කතා කරන්න කතාවේ කතාවක් නෑ වගේ පැත්තක්.
ඔව් ඒ කතාවේ කතාවක් නැහැ කියන්නේ දැන් සමුදය ධම්මානුපස්සී වුණා නේද? වය ධම්මානුපස්සී වුණා නේද? සමුදය වය ධම්මානුපස්සී වුණා නේද? ප්‍රඥායේ භාවිතේ වුණා නේද?
එහෙමයි.
දැන් සිත අනහ චිත්තානුපස්සනාන සිත ඉක්මවා යන දැක්ම.
එහෙමයි.
ආයානුපස්සනාන කය ඉක්මවන දැක්මක්. ඒ කයක් ගැන කතාවක් නෙමෙයි. කායනුපස්සනාව නැචකින්ච ලෝකේ උපාදීයති දක්වාම මේ කය කියන ලෝකේ අත්ති කායතික 50 සතිපච්චපට්ඨිතා හෝති වෙනකොට කය කියන්නේ අත්ති කියලා ඇතයි කියලා අරගත්තා කියන දැක්ම ආපහු ප්‍රඥායි භාවිතේනේ විඥාණයටනේ. කය කියන එක දැන් ඉරියව්ව හම්බුනේ විඥාණයටනේ. වාඩියලා ඉන්නවා. නැත්තම් මේ දිග හුස්ම කියලා කයක් තියෙනවා. ඔය විඤ්ඤාණයටනේ අහුවේ. වාඩි වෙලා ඉන්නවා, හිටගෙන ඉන්නවා කියලා කයක් හම්බ වුණානේ. ඔය ප්‍රඥාවටද හම්බ වුණේ විඤ්ඤාණයට? විඥානාති
විඤ්ඤාණයට, විඥාණයට විඥානාති.
අන්න ඒක දැන් ඒක අණුව දකිනවා, ඒක කෙරෙහි දකිනවා, කය අණුව දකිනවා. කායේ කායනුපස්සී විහෙරති. කායේ කියන්නේ කය අණුව, නැත්නම් කය කෙරෙහි. ඒ දැන් ඒකට වතුරේ බල්ලා දාගෙන බලන්න. වතුරේ බල්ලා කෙරෙහි දැන් නුවණ මෙහෙවනවා. වතුරේ බල්ලා කෙරෙහි, කය කෙරෙහි නුවණ මෙහෙව. නුවණ මෙහෙවනකොට ඒ කතාව ඉතුරු වෙනවා. ඒ කතාව ඉතුරු වෙන්නේ නැහැ කියන්නේ තුන් ආකාරයක ප්‍රඥාවේ දැකීමක් තියෙනවා. මොනවාද තුන් ආකාරයේ? සමුදය ධම්මානුපස්සී, වය ධම්මානුපස්සී, සමුදය වය ධම්මානුපස්සී. ඔන්න ඕකනේ සතිපට්ඨානයි කියන්නේ. නැතුව වෙන ඒක ගැන මොනවා හරි විස්තරයක් ආවනම් ඒක සතිපට්ඨානයි.
ඒක සතිපට්ඨානය නෙමෙයි, විජානාති.
දැන් සතිපට්ඨානේ වර්ධවා ගන්නවා කියන එක ඔය රහෝගත සූත්‍රය අහන්න. ඒක පුදුමාකාර සූත්‍රය. හරි. ඒ දේශනාව. ඒ දේශනාවෙත් බලන්නකෝ අනුරුද්ධ ස්වාමීන් වහන්සේට මෙහෙම විතර්කයක් ඇති වෙන්නේ. සිතිවිල්ලක් ඇති වෙන්නේ. සතිපට්ඨානේ ආරම්භයේ වරද්දා ගැනීම, ආරද්ද කියන එක ආරම්භයේ වරද්දා ගත්තොත් මාර්ග කෘත්‍ය නැහැනේ කියලා නිකන් සිතිවිල්ලක් විතරයි එන්නේ. ඒ සිතිවිල්ල මුගලන් හාමුදුරුවෝ 이르දියෙන් දකින්නේ. එතන ඉඳලා නෙමෙයි, දැන් සිතිවිල්ලක් එතන හිටියක් දකින්න බෑ. වෙන කොහේද ඉඳලා ඒ බුද්ධ හාමුදුරුවෝ හිතපු එක දැකලා 이르දියෙන් එතෙන්ට වඩින්. 이르දියෙන් එතෙන්ට වැඩලා අහන්නේ ඔය සිතිවිල්ල මොකක්ද? මොකද්ද ඒ සතිපට්ඨානේ පටන් ගන්න එක වරද්ද ගත්තා කියලා හිතුවේ. දැන් අපිට මේවා නිකන් හිතා ගන්නත් පුළුවන්. ඒ සිතිවිල්ල විස්තර කිරීම තමයි ඊළඟට මේ රහෝගත සූත්‍රය තියෙන්නේ. ඒක මේ ලෝකයට නිකන් ඒ කියන්නේ අපිට හිතා ගන්නවත් බැරි මට්ටමේ ඒවා. ඉතින් ඒ දැන් ඔය ලේසි විදිහක් මං කිව්වේ වේදනාව ගැන බලනකොටත් අන්න බලන්න. අන්න ඔක තමයි මං කිව්වේ. අර දැන් ඒ කෝල් කරන කෙනා දන්නේ නැණි මේ අනවශ්‍ය වැඩක් කරන්නේ කියලා. අනවශ්‍ය විදිහ දැන් ඒ කෝල් කළේ අනවශ්‍ය දෙයකට නෙමෙයි අවශ්‍ය දෙයකට. හැබැයි එතන
මාරයා පැන්න.
මාරයා ඉතින් අපිට පැන්න නෙමෙයි, එයාටත් මාරයා පණිනවා. ඒ අනුන්ට කෝල් කර